සංගීතය කියන දෙය ගීතය එක ගත්තම මොනතරම් විශාල පරාසයක් ප්‍රභේදයක් දරා ඉන්නවද. ඒ වුණාට ජනප්‍රිය වෙන්නේ නම් ගීතය. දවසක් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ තිබුණ ගීතය ගැන තරමක විවෘත ඒ වගේම සුහද සංවාදයක්. දේශනාරෙන් විදුණු ඒ සංවාදයට ප්‍රමුඛව දායක වෙන්න උනේ මට. ගායනය යුතුකම් කළේ සුනිල් එදිරිසිංහයන්. ඉතාමත් විසිතුරු වගේම මතභේදාත්මක සංසන්දනාත්මක මේ විචාරයට මේ සැඳෑව පුදුමාකාර කවුලුවක් වුණා. කාට කාටත් හරිම සතුටුයි. විශාල ශෝධනයක් ඇති වුණාට ගීතය සම්බන්ධයෙන්. අද යුගයේ වගේම මේ මෑත ඒ යුගෙත් ගීතය පිළිබඳ දීර්ඝ කතිකාවන් තමයි ඇති වුණේ. අද අපාතර නැති ප්‍රවීණතම වාදකයෙක් ඒ වගේම තනු ගණනාවකුත් හැදු සංගීතඥ මාහා මේ සංවාදයේ අවසන තවත් සංවාදයක යෙදුණා. ඒ ප්‍රෝග්‍රෑම් කළ මියුසික් සම්බන්ධයෙන්. ගීතය ගැන සාමාන්‍ය අවබෝධයක් තියෙන ඕනෑම කෙනෙක් මේ සිදුවීම දන්නවා. යම්කිසි ගීතයක් නිර්මාණය කරද්දී අපි සාමාන්‍යයෙන් අත්දකින්නේ 15ක් 20ක් අතරේ වාදක මණ්ඩලයක් සෑහෙන වෙහෙසක් දරලා තම තම වාද්‍ය භාණ්ඩයෙන් ඒ වගේම වාදනයෙන් ඒ ගීතයට දායක වෙලා ඒ ගීතයේ සංගීතය නිර්මාණය ඉතාම විශිෂ්ට අයුරින් කරන්න උරදෙන ආකාරය. උදාහරණයක් කිව්වොත් බටනලාව ගත්තත් සිතාරය ගත්තත් සරපුවරුව තබ්ලාව මේ මොනදේ ගත්තත් ඔවුනොවුන් පුදුමාකාර විදියට සහයෝගෙන් ගීතයේ නිරාමිස සන්තෝෂය උදෙසා මේ සිද්ධිය සිදු කරනවා මුදලට වඩා. පුංචි උදාහරණයක් කිව්වොත් ඉතාම දුර්ලභව පාවිච්චි කරන භාණ්ඩයක් පවා සමහරක් වෙලාවට වාදනය කරන්න බොහෝ දුරකින් වාදකයෙක් එන්න පුළුවන්. මට මතකයි ඒ කාලේ එක්තරා ගීතයකට එක ගීතයක් සඳහා රත්නපාල කියන වාදකයා ඕබෝ වාදනය සඳහා එක ගීතයක් සඳහා දුර ඈත හමුදා කඳවුරක ඉඳලා කොළඹාව. ඒ වගේම ෂෙනායි වාද්‍ය භාණ්ඩය සඳහා සමහර ගීතයක් දෙකක් සඳහා මාතර තෙලිජ්ජුවිල ඉඳලා චන්ද්‍රදාස බෝගොඩයන් කොළඹ ගියා. ඒත් මම ඔබට කලින් කියපු වාදකය ප්‍රවීණ වාදකය ඒ වගේම සංගීතඥ මායක සාකච්ඡා කළේ ඒ වගේ වාද්‍ය බෘන්දයක් නැතුව කම්පියුටර් එකෙන් නිර්මාණය කරන සංගීතය නිසා අද සංගීතයට වන විනාශය ගැන. බොහෝ පැති මේ ගැන තියෙන නිසාත් ඔහු සංගීතඥයෙක් වාදකයෙක් නිසාත් මට කතා කරන්න පුළුවන් වුණු සීමාව හරිම සීමා සහිතයි. ඒත් මගේ අදහස උනේ මෙයයි. නිෂ්පාදනය වන දේ තුළ ඇති මට්ටම මිසක අප වචනවලට බිය විය යුතු නැති වග. නමුත් වාදක මණ්ඩලයකින් තොරව පරිගණකය කරන සරපූර්ව ආශ්‍රිත ඩිජිටල් ඉලෙක්ට්‍රොනික තාක්ෂණය පිරිවරූ වාදන නිසා ගීතවල ඇති ලතෙත් බව සෞන්දර්යාත්මක පසුබිම් සංගීතය විනාශ වන බවට ඔහු උදාහරණ දක්වමින් මට විස්තර කළා. ඇත්තටම මේ සංගීතය මුලින්ම නිපදවලා තිබුණේ ඕස්ට්‍රේලියාවේ. ජෙෆ් හිල් තමයි මිනිහා. මේ ඩිජිටල් සංගීතය නිෂ්පාදනය කරන කම්පියුටරේ හදා තිබුණේ ට්‍රෙවර් පියර්සි එක්ක මැස්ටන් බේඩ් කියන පුද්ගලයා. ලැනි සෙනකිස් තමයි කම්පියුටරෙන් සංගීතය ලියන්න පටන් අරන් තිබුණේ. එච්චරකල් තිබුණේ සම්මත රිද්ම කම්පියුටරෙන් ගැනීම. ඉතින් මේ සංකීර්ණ කාරණේ ඔබට කීවේ ලොකු හේතුවක් හින්දා. මොසාට් පවා එක්තරා විදියක මේ වේදයට සම්බන්ධයි කියලා කියන්නේ අද ඩේවිඩ් කෝප් විසින් සිදු කරන නව්‍ය අත්හදා බැලීමේ මූලිකයා විදියට. මේක සැබවින්ම ගණිත ක්‍රමයක්. ජෙෆ් හිල් තමයි ගණිතඥ සංගීතඥයා. මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ 1951 තමයි ක්‍රිස්ටෝෆර් ස්ටැචි මුලින්ම මේ ප්‍රෝග්‍රෑම් එක ලිව්වේ. බාබා බ්ලැක් ෂිප් වගේම ගෝඩ් සේව් ද කිං තමයි BBC ආයතනයේ මුලින්ම වාදනය කරපු කම්පියුටර් සංගීත කණ්ඩවුනේ. මං ඔබට කියාපු අර සංවාදයේ ඉතා දීර්ඝව පැවතුණා ඉර අවරට ගෑනුත් පස්සේ. මේ සංවාදයේදී මා හොඳින්ම පිළිගත්දේත් මා විසින්ම තර්ක කිරීම නිසා තව තවත් රසවත් වුණා. බන්ධුත්වම කතා කරනවා නම් ඉතින් කායක මං කතා කරන්නද? ඔහු අසරණව කිව්වා. ඔහු මට දුකින් එහෙම කතා කරපු හේතුවක් තිබුණා. මම කිව්වා ලෝකේ ශ්‍රේෂ්ඨ සංගීතඥයන්ගේ වාදනයන් වල වාදන පිරිවරාගෙන කරන ඇතැම් මේ වගේ තාක්ෂණික නිර්මාණ ඉතා මිහිරි ඒවයි කියලා. උදාහරණයක් වශයෙන් චෞරසියාගේ බටනලාව, එහෙම නැත්නම් සකීර් හුසේන්ගේ තබ්ලාව, මැග්ඩෝහින්ගේ ගිටාරය මෙවැනි දේවල් වලින් පෙරාගත්තු ඒ ඒ ශ්‍රේෂ්ඨ සංගීතඥයාගේ නියම වාදන මේවා ඇතුළත් වෙනවා කියලා කියපු නිසා. මං ඔහුට දුන්නු උදාහරණ නම් අමුතු තමයි. මං කියන්නේ නැහැ තාක්ෂණය හරිම හොඳයි, අපි සේරම ප්‍රෝග්‍රෑම් මියුසික් වලට කැමති වෙන්න ඕන කියලා මං කියන්නෙත් නැහැ. ඒත් මේ හැම දෙයක් ගැනම විමසුම්ශීලීව බැලීමයි කළ යුත්තේ. හොඳම උදාහරණයක් මං කියන්න. ගීත රචකයෙකු විදියට මා හිතලා සැලසුම් කරලා මට 115 වෙන සිතුවිලි ගීතයක් විදියට මං ලියනවා. අපි හිතමු ඒ රෑවැඩමුරේ හෝ විය වූ පසුවයි දැනෙන්නේ කියලා. ඇතැම් විට මට කලින් නිමවපු තනුවකට හදපු තනුවකට වචන යොදන්න වෙනවා. මේක අදීයේ වෙච්ච දෙයක් නෙමෙයි. මානවසිංහයන්ට පවා මේකට මුහුණ දෙන්න සිද්ධ වුණා. තනුවට වචන යෙදීමෙන් ගීතයට මහා හානියක් වෙනවාය කියන බොහෝ විචාරකයින් මං තනුවට වචන යොදපු සියුතුනේ උතුරින් මෙහි එනු පියඹා කියන ගීතයට, අඹයාලෝ සියලුම ගීවලට, අගීකරුද ඔබේ සිතත් වෙන ගීතවලට, නිම්තරක් වගේ ගීතවලට, ඒවයි පද සංගටනාවට බොහොම කැමති අය. ඔවුන් ඒ අගය කරනවා. එතෙන්දී ඔවුන් දන්නේ නැහැ මේ තනුවට ලිව්වද ඉබේ පහළ වුණාද කියලා. මට හිතෙනවා කම්පියුටර් සංගීතයත් යම් තරමින්, මුළුමනින්ම නොවුනත් යම් තරමින් ඒට සම්බන්ධ කරන්න. ඇතැම් විට කම්පියුටරය හරහා එන උසස් මිහිර නිර්මාණ එන්න පුළුවන් කියන එක තමයි මගේ තර්කය වුණේ. මේ සියලු සංවාද යොමුනේ එකම ගී සමුච්චයක් වෙත අවසානයේදී. ඒ තමයි නන්දා මාලිනීගේ අඬහැරය. අඬහැරය තමයි මා දන්නා විදියට ප්‍රකට ගායිකාවක් හෝ සංගීතඥයන් මුලින්ම ඒ ආකාරයෙන් කරපු, කම්පියුටරේ ඇසුරෙන් කරපු ගීමාලාව. රෝහණ වීරසිංහන්ගේ තනු හා සංගීත නිර්මාණයන් පරිගණක ඇසුරින් නාද දමනය කළේ සුරේෂ් මාලියද්ද කියන සරපෝරු වාදකයා, ඒ වගේම සංගීතඥයා. අදින් අවුරුදු 8කට ඉස්සෙල්ලා බිහිවුණු අඬහැරේ තිබුණු පුංචි සටහනක් ඔබට මා කියවන්නේ. ඔබට විඳින්නට දෙන ගීතය නැවතත් හොඳින් විමසුම්ශීලීව විඳින්න. මේ තමයි ඒ සටහන. නන්දා මාලිනී, සුනිල් ආරියරත්න, රෝහණ වීරසිංහ යන ත්‍රිත්වය වරින් වර විවිධ නිර්මාණ ඉදිරිපත් කොට ඇතත් නිර්මාණවලියක් එළිදක්වන ප්‍රථම අවස්ථාව මෙය වේ. එය හුදු සුරස ගීසරණියක් පමණක් නොව ගීත නිර්මාණ කලාවේ නව මානයක් ස්පර්ශ කිරීමටද ගත් වෑයමකි. විශ්වයේ මහා මැවුමක් වූ පරිගණක හා සහවාසයෙන් කර්ණ රසායනීය වූත් අර්ථාන්විත වූත් ගීත බිහි කරන්නට හැකිදැයි සොයා බැලීමකි අඬහැරය. අඬහැරය සඳහා සරපූර්ව හැර එකදු තූර්ය භාණ්ඩයක් හෝ සජීවීව වාදනය කර නැත්තේය. ලෝකයේ ශ්‍රේෂ්ඨ සංගීතඥයෝ පරිගණකය මත යැපෙමින් මහා නිර්මාණ බිහි කරත්, එහෙත් සාවාද්‍ය භාවිතය නිසා අප රටෙහි පරිගණක සංගීතය වනාහි බාල සැහැල්ලු යාන්ත්‍රික සංගීතයකි. ඉහතින් සඳහන් කළ කලාකරු ත්‍රිත්වයෙහි අරමුණ නම් අඬහැරෙන් ඒ තත්ත්වය වෙනස් කරන්නටය. ඒ තමයි සටහන. ඇත්තටම පෙරකී සංගීතඥයා තනුරචකයා එක්ක, වාදකයා එක්ක මා තර්ක කළේ මේ සටහන දකින්නට පෙර. මේ සංගත තැටිය මග එනවා යැයි ආරංචි ලැබූ විගස. පසුව මට වැටහුණා මා කියූ දේත් මෙහිත් යම්කිසි සම්බන්ධයක් සත්‍යතාවයක් ඇති වග. නමුත් රෑ ඉරපානේ ඔබ එසේ විය යුතු නැහැ. ඔබට පුළුවන් තනිකරම සර්ව ප්‍රකාරයෙන්ම කම්පියුටරය භාවිතා කරමින් මේ කරන ලද සංගීත නිර්මාණය මිහිරිද අමිහිරිද කියලා තීරණය කරන්න. ඇතැම් විට ඒ පිළිබඳව රෑයිරපාන්ට ලියා එවන්න. මේ රෝහණ වීරසිංහන්ගේ තනුවත් සංගීත නිර්මාණයත්, සුනිල් ආරියරත්නයන්ගේ ගේයපද රචනයත්, නන්දා මාලිනියගේ ගායනයත්, මේ සියල්ල කම්පියුටරයට රැගෙන නාද දමනය කළ සුරේෂ් මාලියද්දගේ තාක්ෂණික හරඹය. මා සඳට අයිති බව ඔබ දැනගත්තා. ඔබ සඳ අහසින් අයින් කරලා දැම්මා. මා මලට කැමති බව ඔබ දැනගත්තා. ඔබ මල නටුවෙන් අයින් කරලා දැම්මා. මේද ඔබේ ආදරය.
කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළාහසින් මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කළානතු
රෑ ඉරපාන විද්‍යුත් තැපෑල raairapana@derana.lk රෑ ඉරපාන පසුගිය කදම්බ විඳින්න පිවිසෙන්න වෙබ් පියසට www.fmderana.lk www.fmderana.lk රෑ ඉරපාන නාද චරිතය කපිල රුවන් පූගලාරච්චි සහාය නාද භූමිකාව කැෂියස් සනීර රෑයිරපාන විදායක නිෂ්පාදන භාරය නිලේන්ද්‍ර දේශප්‍රිය. රෑ ඉරපාන මාතර තාක්ෂණික තානාපති මාතර බ්ලෙස්මයින් ස්ටුඩියෝහි රම්සි මොහොමඩ්. රෑ ඉරපාන 51 වෙනි කදම්බය සමුගැනීමේ නිමේෂය. සති 52 පිරෙන්න තව තියෙන්නේ සතියක් විතරයි රෑ ඉරපානට. එතකොට රෑ ඉරපාන අවුරුද්ද සපුරනවා. ඔබට මතක ඇති පස්සේ කාලෙකදී අපි දැනගත්තේ මාසෙට සති 4ක් කියලා හිතුවට අවුරුද්දට සති 48ක් කියලා හිතුවට අවුරුද්දක් කියන්නේ සති 52ක්. මේ රෑ ඉරපාන 51 ලබන සතිය රෑ ඉරපාන 52. ඒ කියන්නේ අවුරුද්ද. සේකර ඉස්සර ලියපු කවියක් මගේ හිතට එනවා. මට නිකම්ම ඔබට කියලා දාන්න පුළුවන් මේක කියමනක් විදියට. මේක කවියකට වඩා කියමනක්. මිදි බඳුනෙහි ලූ මිදි බඳුනෙහි හැඩය ගනී. එමෙන්ම මිදි බඳුනෙහි ලූ විෂ උවද බඳුනේහි හැඩය ගනි. අපි හැමදාම මිදි බඳුනේ මිදි පැන්ම මීවිතම පුරවමු. මම බන්දුල නානායක්කාර වසා.